SBS Radio.
සුපුරුදු පරිදි අදත් සංවාදිනේ අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු විමසා බලන්නට මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කතාබහට ලක්වමින් තිබෙන ප්‍රධාන කාරණයක් බවට පත්ව තිබෙනවා. සීමා නිර්ණය කිරීමේ පනත, එහෙමත් නැත්නම් ඊළඟ පළාත් සභා මැතිවරණයට අදාළ වූ මේ නව පනත පිළිබඳව විශේෂයෙන්ම පක්ෂ විපක්ෂ මත පළවෙමින් තිබෙනවා. පිරිසක් ප්‍රකාශ කරනවා පරණ ක්‍රමයට මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා, තවත් පිරිසක් කියනවා නෑ අලුත් ක්‍රමයට පැවැත්විය යුතුයි කියලා. මනෝජ්, මොකක්ද මේ අවුල, මොකක්ද සිද්ධ වෙලා තියෙන, අපි දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය. එතන ඔබ අහපු විදිහට අවුල තමයි සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට යලිත ඉදිරිපත් කළා. මෙවර කුමන ක්‍රමයටද මැතිවරණය පැවැත්වෙන්නේ කියන ප්‍රශ්නයටත් උත්තරයක් හොයාගෙන පැරණි ක්‍රමයට පවත්වනවද නැත්නම් අලුතින් යෝජනා කරපු මිශ්‍ර ක්‍රමයට මැතිවරණය පවත්වනවද කියන කාරණෙත් එක්ක මෙන්නට දේශපාලන පක්ෂ බොහොමයක අදහස වන්නේ පරණ ක්‍රමයට හරි ඉක්මනට මැතිවරණය පවත්වලයිමු කියන එක. නමුත් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ අදහස් වෙලා තිබුණේ අලුත් ක්‍රමයට මැතිවරණය පවත්වමු කියන එකට. හේතුවකුත් තියෙනවා. ඔවුන් තමයි විශේෂයෙන් ෆයිසල් මුස්තෆා මැතිතුමත් ඒ කණ්ඩායම නියෝජනය කරන්නේ. ඔවුන් තමයි මේ අලුත් නීතිය ගෙනාවේ, අලුත්ෙන් පළාත් සභා මැතිවරණ පවත්වන ආකාරය පිළිබඳව. ඉතින් කොමුණත් අවසාන වශයෙන් පාර්ලිමේන්තුවට අරගෙන ආපු මේ වාර්තාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ නැහැ. විශේෂත්වය මේ සම්බන්ධයෙන් කටයුතු කරන විෂය භාර ඇමතිවරයාත් මේ පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානය, මේ ඇතුළු සියලු දෙනාම ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 139 දෙනෙක් මේ පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කරන්නේ මොහොතේ සභා ගැබේ හිටියේ නැහැ. ඔවුන්ගේ අදහස් වෙලා තිබුණේ මේකේ යම් ආකාරයකින් ප්‍රතික්ෂේප කරන්න, සම්මත නොකරන්න සාධාරණ නීති හේතු කීපයක් තිබෙනවා කියන කාරණය මතු කරා. ඒ අනුව කොහොමනත් අවසානයේ මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. ඒ අනුව දැන් තීරණය කරනවා කතානායකතුමා අලුත් කමිටුවක් පත් කරලා, ඒ කමිටුව හරහා මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන නිසි ක්‍රියාමාර්ගයක් අරගන්න. අග්‍රාමාත්‍යවරයා එක සමාජිකයෙක්, 5 දෙනෙකුගෙන් උත් කමිටුවක්, සෙසු අය දේශපාලන නොවන පුද්ගලයින් පත් කරන්නයි අදහස් වෙලා තියෙන්නේ. සම්බන්ධයෙන් කමිටුව මේ සතිය තුළදී පත් කරයි. ඊට පස්සේ මොකද්ද ඔවුන්ගේ නිර්දේශ කියලා බලන්න පුළුවන්. ඒ අනුව පළාත් සභා ඡන්දය පවත්වන්නේ කොයි ආකාරයෙන්ද කියලා අවසාන නිගමනයකට එවි. කොහොමුණත් දේශපාලන පක්ෂය එදා දවසේ පාර්ලිමේන්තුවේ දරපු ස්ථාවරය පිළිබඳව විවිධ අදහස් තියෙනවා. මේ සීමා නිර්ණ කමිටු වාර්තාව හැදුවේ තමන්වත් ආණ්ඩුවත් නෙවෙයි, පාර්ලිමේන්තු ස්වාධීන කොමිසමක් කියලා ෆයිසල් මුස්තෆා ඇමතිතුමා ඒක එදා විවාදයේදී අදහස් දැක්වුවා. ඔහුත් මේ වාර්තාවේ තියෙන අඩුපාඩු නිසා මේකට පක්ෂ වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. අපිට පාටත් අවශ්‍ය මැතිවරණ ඉක්මනින් තියන්න කියන එක සභානායක ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා සඳහන් කළා. බාධා ඉවත් කරලා ඉක්මනින් ඡන්දය පවත්වන්න ඕන කියන අදහස් තමයි විමල් විරුවංශ මන්ත්‍රීවරයා දැරුවේ. ජේසී අලවතුල නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වේ අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට මේ කොට්ටාස නිර්ණය අඩුපාඩු ගණනාවක් දකිනවා කියන එක එදා විවාදයේ සඳහන් කළා. මේ ආණ්ඩුව මැතිවරණ නොපවත්වා සිටීමට තැත් කරන බව පේනවා කියලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළා. අපි මාස් රාත්‍රලම ඉල්ලන්නේ සියලු දෙනා නියෝජනය විය යුතුයි කියන අදහස් තමයි වනෝ ගණේෂන් ඇමතිවරයාට තිබුණේ. අපි කතා කරන්නේ අපිට වාසි ක්‍රමය නෙමේ, රටට වාසි ක්‍රමයක් ගැන කියන අදහසින් තමයි උදේ ගම්මන් පිළ මන්ත්‍රීවරයා කතා කළේ. මැතිවරණ කල් දාන්න අපේ සහයෝගයක් නැහැ කියලා අනුර කුමාර් දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා සඳහන් කළා. ඉතින් මේ අදහස් වලින් පස්සේ තමයි ඡන්දය තියලා ඡන්දයට කවුරුත් මේ පරතර පක්ෂව ඡන්දය පාවිච්චි නොකර හිටියේ. කොමුණත් දැන් කතානායක කාර්යාලයේ නිවේදනය කරා මේ පනත පරාජයට පත්වීමත් එක්ක පළාත් සභා මැතිවරණ කොටස් සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අනුමත නොකරපු නිසා මේ පනතේ වගන්ති අනුව ඉදිරි පියවර ගන්න කතානායකවරයා සූදානම් කළේ. අනු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 5 පුද්ගල කමිටුවක් ඉදිරි දින කීපයේ පත් කරනවා. ඒ කමිටුව ඉදිරියේදී නම් කරනවා කියලා කතානායකවරයා සඳහන් කළා. පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප වීමත් එක්ක ප්‍රවෘත්ති නිවේදනයකුත් නිකුත් කරා කතානායක කාර්යාලය. එහි මේ පිළිබඳවත් සඳහන් වුණා. කොමුණත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගනීවි. ඒ අතරේ මං ඔබට මතක් කරන්න කැමති කැනඩාවේ අලුතෙන් පත්වෙලාපු මහකොමසාරිස්වරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව හමු වුණා. ඔහු සමග සාකච්ඡා කරා, විවිධ අදහස් හුමාරු වෙලා තියෙනවා. ඒ ඇතුලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා, ඒ තියෙන එකම ප්‍රශ්නේ මැතිවරණ නොතියෙන එක. පුළුවන් නම් මැතිවරණයක් ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා හිටපු ජනාධිපතිවරයා කැනඩාවේ අලුත් මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඉතින් ඔය අතර තමයි ඒක අබද්ද විපක්ෂයේ අය කියන්නේ, මේ පනතට පක්ෂ වුණත් විපක්ෂ වුණත් මේක සම්මත වුණත් නොවුණත් කොහොමත් ආණ්ඩුවේ මැතිවරණයක් තියන්න සූදානමක් නෑ. ඔවුන්ට ඕන මැතිවරණය කල් දා ගන්න. ඒ වෙනුවෙන් තමයි ඔවුන් කැප වෙන්නේ. නැතුව මැතිවරණයේ ඉතායික් වෙනින් පවත්වීමේ සැබෑ වුවමනාවක් ඔවුන්ට නෑ කියන එක ගම්මන් පිළ මන්ත්‍රීවරයා ඇතුළු ඒක අබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කළා. කොහොමුණත් පැෆරල් සංවිධානයත් මේ පිළිබඳව අදහස් දක්වලා තිබුණ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට ඔවුනුත් කියන්නේ කුමන ආකාරයේ හෝ කමිටුපත් කිරීම හරහා සිද්ධ වෙන්නේ යම් කාලයක් අරගෙන මැතිවරණයේ කල්යණයක. ඒ හින්දා මැතිවරණ කල්යණයක තරම් සුදුසු නැහැ, මැතිවරණ පැවැත්වීමයි වැදගත් කියලා ඔවුනුත් සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ අනුව මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප වුණා. කතානායකවරයාගේ කමිටුව මේ සතිය නම් කරයි. ඉන් අනතුරුව ඔවුන් ගන්නා තීරණය මොකක්ද කියලා අපි බලමු පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන්.
මනෝජ්, විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ ප්‍රමාදයට පත්වන නීතිමය ගැටලු, එහෙමත් නැත්නම් අධිකරණය හමුවේ විමසීමට ඇති නීතිමය ගැටලු ඉක්මන් කිරීම සඳහා අලුත් අධිකරණයක් ආරම්භ කරනු ලැබුවා. විපක්ෂය චෝදනා කරනවා, විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා ඒකාබද්ධ විපක්ෂයෙන් පළිගන්නට මේ අධිකරණය රජය විසින් ස්ථාපිත කළ බවට. අපි දැනගන්නට කැමති මේ අධිකරණයේ ක්‍රියාකාරීත්වය ආරම්භ වීමෙන් පසුව මේ වන විට සිද්ධ වෙන සිදුවීම් පිළිබඳව තොරතුරුත් ඔබගෙන්.
ඔව්, මහපරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කරන පළමු ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය 24 වෙනිදා වැඩ කටයුතු ආරම්භ කළා. ඔබ දන්නවා එවැනි අධිකරණ තුනක් පිහිටුවන්න ස්ථාපිත කරන්න යෝජනා කරලා තියෙනවා. අතරින් එකක් තමයි වැඩ පටන් ගත්තේ 24 වෙනිදා. එහි පළවෙනි නඩුව විදිහට කැඳවන්න නියමිත වෙලා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නඩුව. එහිදී මහාධිකරණය මේ විත්තිකරුවන්ට අධිචෝදනා බහර දෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩා බාලගේ, ඒත් එකම හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවත්ත, ඒ වගේම ලසන්ත බණ්ඩාර කියන අයට තමයි මහාධිකරණය පෙනී ඉන්න කියලා නියෝග කළේ. ඒ අනුව ඔවුන් මහාධිකරණයේ පෙනී සිටියා. විශේෂයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමකට ලබා දුන්නු රුපියල් මිලියන 500ක මුදලක් වෙනත් හෝටල් සමාගමක නීති විරෝධී විදිහට ආයෝජනය කිරීමේදී මූල්‍ය වංචාවක් විලා තිනවා කියලා තමයි මේ චෝදනාව ගොනු වුණේ. කොමුණත් පසුගියදා මේ කණ්ඩායම අධිකරණයේ හමුවේ පෙනී හිටියා. අනතුරුව ඔවුන්ට දඩ නියම කරා, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්න අධිකරණයේ පොලිස් නිලධාරීන්ට නියෝග කළා. පැමිණිලි පාර්ශවයෙන් ලබන සතිය ඇතුළත විත්ති පාර්ශවයට බහර දෙන්න අවශ්‍ය ලිපිලේඛන බහර දෙන්න කටයුතු කරන්න කියලා නීතිපතිවරයන් පෙනී හිටපු නීතිඥවරයාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව සැප්තැම්බර් 19 වෙනිදා ආයමත් මේ නඩුව කැඳවන්න නියමිතව තිබෙනවා. කොමුණත් මොවුන්ට මුදල් ඇප සහ ශරීර ඇප ලබා දීලා ඔවුන්ට එදා දවසේ නිදහස ලැබුණා. නැවතත් මේ නඩුව සැප්තැම්බර් මාසේ 19 වෙනිදා කැඳවන්න නියමිත වෙලා තියෙනවා. ඒ පළවෙනි නඩුව, නමුත් එහි දෙවැනි නඩුව විදිහට හිටපු ආරක්ෂක ලේකම් ගෝඩාපේ රාජපක්ෂ මැතිතුමාට එරෙහිව මේ නඩු පැවරීමේ කටයුත්ත සිද්ධ වුණා. මැදබුල ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කරද්දී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 81ක් 81.3ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට මේ චෝදනා ගොනු කරලා තියෙන්නේ. ඔහුට අමතරව තවත් 6 දිනකට මේ චෝදනාව යටතේ නීතිපතිවරයා නඩු පවරන්න නියමිත වෙලා තියෙනවා. අපි බලමු සැප්තැම්බර් මාසේ 10 වෙනිදා තමයි මේ නඩුව කැඳවන්න නියමිත. ඒ අලුතින් පිහිටවපු අධිකරණයේ දෙවැනි නඩු කටයුත්ත විදිහට තමයි ඒ නඩු කටයුත්ත සඳහන් වෙන්නේ. සංජය,
ඔව්, නැවතත් මනෝජ්, තරමක් වැඩි වශයෙන් කතාබහට ලක්වමින් පවතිනවා විශේෂයෙන්ම මේ බැදුම් කර වංචාවට සම්බන්ධ හිටපු මහබැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකිද යන කාරණය, උදර්පණ නීතිය බලගැන්වීමට අදාළ බලතල සහ වගකීම් ජනාධිපතිවරයා යටතට පවරාගත් බවට තොරතුරු වාර්තා වුණා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔස්සේ පසුගිය සතියේදී. මේ කාරණයත් සමගින් ජනාධිපතිවරයාට යම්කිසි ආකාරයකින් බලතල හිමිවන බවට වාර්තා වනවා, විශේෂයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා. අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳ තොරතුරුත් ඔබගෙන්.
ඔව්, මේ පිළිබඳව කාරණා කිහිපයක් ගෙවුණු සතියේ වාර්තා වුණා. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වී දිසානායක මන්ත්‍රීවරයා කොළඹ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. රටකින් තවත් රටකට අධිකරණයට අවශ්‍ය පුද්ගලයන් හුවමාරු කරගන්න උදාර්පන නීතිය ජනාධිපතිවරයා පහුගිය සතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ලබා ගත්තා. ඒක ඒ අනුව ලබා ගන්න ගැසට් කරා. ඒ ගැසට් කරගත්තා වගේම සිංගප්පූරුවේ තානාපතිවරයාගේ මාර්ගයෙන් අගමැතිතුමාගේ පූර්ණ රැකවරණය යටතේ ඉන්නවා කියලා සඳහන් වෙන ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා කියලා සඳහන් වෙන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගන්නත් කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කියලා ස්විස් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කිව්වේ සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැලියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තමන් සහභාගී වෙනවා. ඉදිරි මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා. කොමුණත් වැඩිපුරම උදර්පන නීතිය තමන් නිරතර පවරා ගැනීමත් එක්ක අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න, ඔහු ගෙන්න ගන්න කටයුතු කරන්න කියලා තමයි ඔහු සඳහන් කළේ. මේ අතරේ අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරා. ඒ තමයි තමන්ට එරෙහිව තියෙන චෝදනා සහ අධිකරණ වරෙන්තුව සම්බන්ධයෙන් විස්තර ලබා දෙන්න කියලා අන්තර්ජාතික පොලිසිය හරහා ඉල්ලීමක් කළා. නීතිපති දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේ බැඳුම් කර සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හැඳවපු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හේදි කිව්වේ දැනට වරෙන්තු මත ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියේ සිංගප්පූරු ඒකකයට තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙනවා. තමන්ට එරෙහිව සාක්ෂි සම්පින්දණය කරලා වාර්තාවක් සහ වරෙන්තුවේ පිටපතක් පරිශීලනය කරන්න තමන්ට අවශ්‍යයි කියලා දන්වලා තිනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳව මේ වෙනුවට අධ්‍යයනය කරමින් ඉන්නවා කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අධිකරණයට දැනුම් දුන්නා. ඒ වගේම මේ ඉල්ලීම සම්බන්ධයෙන් ගන්න පුළුවන් නීතිමය පියවර පිළිබඳව ඉදිරි දිනවලදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න කියලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. බැඳුම් කර සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව මීට කලින් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ දන්නවා. ඒ වගේම මෙහිදී තවත් යටිපෙළ කාරණයක් විදිහට ඔහු දැනට සිංගප්පූරුවේ ඉන්නවා කියලා අනුමාන කරලා කරුණු ඉදිරිපත් කිරීමකුත් මෙහිදී සිද්ධ වුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරියේ කටයුතු කරන්න සූදානමක් තියෙවි. නඩුව විභාග වෙනව සහ උදර්පන නීතිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමත් එක්ක ජනාධිපතිතුමා ඒ අලුත් බලතලත් එක්ක කටයුතු කරයි කියන බලාපොරොත්තුවකුත් අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇති වෙලා තිබුණා.
ඒ වගේම ඥානසාර හිමියන්ට සිරඳඩුවම් නියම වීම සම්බන්ධයෙන් වූ සිද්ධියත් පසුගිය වකවානුව තුළ කතාබහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනාධිපති සමාව ඥානසාර හිමියන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් යම්කිසි ආකාරයකින් ඉල්ලීමක් රජයට හෙමත් නැත්නම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යම්කිසි ආකාරයකින් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මනෝජ්, අපි මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, දැනට සිරදඬුවම් නියම වෙලා ඉන්න බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාවක් ලබා දෙන්න පුළුවන්ද කියලා මිලන් කැබිනට් රැස්වීමේදී විමසා බලනවා කියලා බුද්ධ ශාසන ඇමතිතුමා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා සඳහන් කරනවා. මේ පිළිබඳව සඳහන් කළේ ඔහු විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරමින් ඥානසාර හිමියන්ට නඩු ගණනාවක් තියෙනවා, ඒ සියල්ලන්ටම සමාව ලබා දීම කියන කරුණ ගැන සොයා බලමින් ඉන්නවා කියලත් සඳහන් කළා. ගලබරත් ඥානසාර හාමුදුරුව මේ වන විට නඩු දෙකකින් සිර දඬුවම් නියම වෙලා ඉන්නේ. පළමු නඩුව විදියට සඳහන් වෙන්නේ මාධ්‍යවේදී ප්‍රගී තෙක්නලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්. එහිදී ගලගොඩත් ඥානසාර හාමුදුරුවන්ට මාස 6කදී එක වර ගෙවී යන විදියට බරපතල වැඩ සහිතව වසරක සිර දඬුවමක් නියම කරා. කොමුණත් මේ සම්බන්ධයෙන් උන්වහන්සේ අභිහාචනයක් ගොනු කරලා ඒ දඬුවමට අපමත නිදහස් වෙලා ඉන්නේ. අනෙක් නඩුව තමයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කලහකාරීව හැසිරෙමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුව. මෙහිදී ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ට වසර 6කදී එකවර ගෙවී යන විදිහට වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරලා තිබුණා. කොමුණත් මේ වන විට සිරභාරයේ උන්වහන්සේ සිටින්නේ ජයවර්ධනපුර රෝහලේ වකුගඩුව ආශ්‍රිත යම් ආබාධ තත්වයක් රෝගී තත්වයකට උන්වහන්සේට ගෙවන සතියේ ශල්‍ය කර්මයක් සිද්ධ කළා. ඒ ශල්‍ය කර්මයෙන් පස්සේ තවමත් රෝහල් ගතව උන්වහන්සේ ප්‍රතිකාර ලබනවා. ඒ අතර තමයි මේ ඉල්ලීම කරලා තියෙන ජනාධිපතිතුමාට ජනාධිපති පොදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමතිතුමා, විශේෂභාර ඇමතිතුමා ඒ පිළිබඳව ලබන අඟහරුවාද කැබිනට් රැස්වීමට ඒ ඉල්ලීම ඉදිරිපත් කරනවා කියලා සඳහන් කළේ. කැබිනට් රැස්වීමදී ගන්න තීරණය අනුව උන්වහන්සේට ජනාධිපති පොදු සමාවක් ලබා දෙන්න පුළුවන්ද නැත්නම් මේ දඬුවම උන්වහන්සේට භුක්ති විඳින සිද්ධ වේද කියන කාරණයක් අපිට එළඹෙන සතියේ මම හිතන්නේ බලා ගන්න පුළුවන්කම තියෙනවා.
මනෝජ, අපි පසුගිය සතියේදී කතා බහ කළා මේ සංස්කෘතියට හා බුදුදහමට හානි වෙන ආකාරයේ නාට්‍ය නිර්මාණ කීපයක් තහනම් කිරීමට ශ්‍රී ලංකා රජයගත් පියවර සම්බන්ධයෙන්. මේ සතිය වන විට මේ ප්‍රශ්නය තරමක් දරුණු අතට හැරී තිබෙනවා. විශේෂයෙන්ම කලාකරුවන් මීට එරෙහි වහඬ නගන ආකාරය අපි දැක්ක. ඒ වගේම රජයේ සමහර අමාත්‍යවරුන් පවා මේ කාරණයට යම්කිසි ආකාරයකින් විරුද්ධව පාර්ලිමේන්තුව තුළ හඬ නගන ආකාරය අපි දැක්කා. දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු.
නිර්මාණ කිහිපයක් සම්බන්ධයෙන් යම් වාරණයක් පැන වුණා. එකක් තමයි නිර්වස්ත්‍රං පරමං සුඛං, ඒත් එක්කම තරුවන් සරණයි මේ විදිහට නම් කරපු රේඩියෝ නාට්‍ය කිහිපයක් නිර්මාණය කරා. ඒ නාට්‍ය කිහිපය වාරණයට ලක් කරා එකක්. ඒත් එක්කම සායක්කාරගේ මංකෙලින් මිනිහෙක් වේදිකා නාට්‍යයේ යම් තහනමක් වාරණයක් තිබුණා. ඒ වාරණය මෙවැනි විට ඉවත් කරගෙන තිබෙනවා. පිටපතේ යම් සංශෝධන සිදු කරලා වැඩිහිටියන්ට පමණයි ලේබල යටතේ මංකෙලින් මිනිහෙක් වේදිකා නාට්‍ය පෙන්වන්න අවසර ලබා දීලා තියෙනවා. ඒත් එක්කම බුදුන්ගේ රස්‍යාදුව නමින් තිබෙන කෘතිය සම්බන්ධයෙන්ුත් යම් සමාජීය ආන්දෝලනයක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් මේ අපි කතා කරපු රේඩියෝ නාට්‍ය සම්බන්ධයෙන් වන චෝදනාව ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ තමයි ගොනු කරේ. ඔබ දන්නවා ජාතික හෙළවරුමේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රී ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. මාධ්‍යත් උන්වහන්සේගෙන් විමසුවා මේ සම්බන්ධයෙන් මේ නිර්මාණ කියවල බලලා, එහෙම නැත්නම් මේවා සම්බන්ධයෙන් අභ්‍යන්තරයට බලලද මේ තීරණය අරගත්තේ කියලා. නමුත් උන්වහන්සේ කියන්නේ මේ පිළිබඳව තමන් හැබෑරීමක් කරේ නැහැ. නමුත් මේ නම් යොදා ගැනීම හරහාම මෙහි ඛේදවාචකය මොකක්ද කියලා තමන් වහන්සේට වැටහෙනවා. ඒ හින්දා තමයි මේ තීරණය අරගත්තේ කියලා. කොමුණත් මුදල් ඇමතිවරයා, මංගල සමරවීර ඇමතිවරයා ඔබ අර සංජය සඳහන් කළා වගේ මීට පක්ෂව කතා කළා. ඔහු කිව්වේ මෙහි අභ්‍යන්තරයේ එහෙම හානියක් නැහැ, විශේෂයෙන්ම තරුවන් සරණයි කියන වේදිකා නාට්‍ය හරහා රේඩියෝ නාට්‍ය හරහා මොවුන් කතා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සරණ, එම නැත්තම් තෙරුවන්ගේ සරණ යනවා වෙනුවට තරු බවට පත්වෙන්න සමාජයේ තාරුණ්‍යේ යම් උත්සාහයක් තියෙනවා. මෙන්න මෙවැනි මාතෘකා පිළිබඳව තමයි සාකච්ඡා කළේ. විශේෂයෙන් අධ්‍යාපනය ලබන්න රැකියා කරන්න ලංකාවෙන් පිටට පුද්ගලයින් යනවා, ඔවුන් පිළිබඳව තව මාතෘකාවක් ඔස්සේ කතා කරා. ඒ අනුව බුදුදහමට නිගා වෙන දේවල් නෙමේ වර්තමාන සමාජයේ සිදුවෙන කාරණා තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ පිළිබඳව එවැනි කෝණයකින් බැලීම නිවැරදි නෑ කියන වැනි අදහසක් මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළා. කොමුණත් මේ නාට්‍ය නිර්මාණය කරපු කණ්ඩායම් මීට එරෙහිව හඬ නගනවා අපි දැක්කා, කලාකරුවන් මීට එරෙහිව හඬ නගනවා දැක්කා. විශේෂයෙන් මේ රේඩියෝ නාට්‍ය නිර්මාණය කරපු පුද්ගලයින් එහි යම් දෝෂයක් තිබෙනවා නම් ඒව නිවැරදි කරගන්න සූදානම් බවක් සඳහන් කරලා තිබුණා. විශේෂභාර අමාත්‍යවරයා විදිහට සංස්කෘතික අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා තමයි මේ නැවැත්වීම සම්බන්ධයෙන් මේ වාරණය සම්බන්ධයෙන් වන නිවේදන නිකුත් කළේ. කොමුණත් තාවකාලිකව ඇතැම් නිර්මාණ සඳහා වාරණය ඉවත් කර ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මං කලින් කිව්වා වගේ මංකෙලින් මිනිහෙක් වේදිකා නාට්‍යයත් වැඩිහිටියන්ට පමණයි ලේබල යටතේ පින්වන්න තීරණය කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තමයි ඒ සම්බන්ධයෙන් දැනට වාර්තා කරන්න තියෙන්නේ අපිට සංජය.
ඒ වගේම මනෝජ්, අපි පසුගිය වකවානුව තුළම කතා බහ කළ කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ ඇති වූ වර්ජන රැල්ල. මේ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වුණා දුම්රිය වර්ජනයට. යම්කිසි ආකාරයකින් මේ වර්ජන ක්‍රියාමාර්ගය අත්හරින්නට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළත් නැවත වතාවක් ඔවුන් මේ වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට සූදානම් වන බවට ශ්‍රී ලංකාවෙන් තොරතුරු වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ පිටුපස ඇති තොරතුරු.
දුම්රිය වෘත්තීය සමිති මේ මාසේ 29 වෙනිදා යම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න සූදානමින් ඉන්නවා. ඒකට හේතුව තමයි ජනාධිපතිතුමාත් එක්ක ඔවුන් කරපු සාකච්ඡා අසාර්ථක වුණා. ඔවුන් කියන්නේ පොදුවේ සමස්තයක් විදිහට සමස්ත රාජ්‍ය සේවයෙන් වැටුපීම විෂමතා ඉවත් කරන්න පත් කරපු කමිටුවේ වාර්තාව සලකා බලනකම් ඔවුන්ට ඉන්න බෑ. ඔවුන්ට යම් ගැටලුවක් තිබෙනවා, වැටුප් විෂමතාවක් තිබෙනවා, මේ විෂමතා ඉවත් කරලා දෙන්න ඔවුන්ගේ කාරණය ප්‍රමුඛ කාරණයක් සේ සලකලා කටයුතු කරන්න කියන ලිමෝන් කළා. නමුත් ඊට වෙනම ඒ සම්බන්ධයෙන් විසඳුම් දෙන්න උත්සාහයක් තියෙනවා පේන්නේ නැහැ. සමස්ත රාජ්‍ය සේවයේම වැටුපුෂන්තය වත් කරන්න පත් කරපු කමිටුව හරහා මේකට විසඳුම් දෙන්න සූදානමක් තියෙන්නේ. ඒ හින්දා ඔවුන් මේට එකඟ නොවීම නිසා 29 වෙනිදා නැවත දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. කොමනත් වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන කොමිෂන් සභාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සියලු රාජ්‍ය සේවකින්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම මේ කොමිසමේ ප්‍රමුඛ කාර්යයක්. වැටුප් විෂමතා අවම කිරීමත් ප්‍රශස්ත වැටුප් ව්‍යූහයක් රාජ්‍ය සේවයට ලබා දීමත් මේ කණ්ඩායමට පැවරෙන ප්‍රධාන වගකීමක්. ඉස් රණුග්ගේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. මේ කමිටුවට සමාජිකින් 15 දිනක් ඇතුළත් වෙනවා. ඔක්කොම කමිටුවේ සමාජිකින් 16 දිනක්. මේ අය මාස දෙකක් ඇතුළත කොමිසමේ නිර්දේශ ඉදිරිපත් කරන්න නියමිතයි. දුම්රිය වෘත්තීය සමිති වැටුප් සම්බන්ධයෙන් මතු කරපු කාරණේ ප්‍රධාන කරගෙන තමයි සමස්ත රාජ්‍ය සේවයෙන් වැටුප් ක්ෂමතා ඉවත් කරන්න මේ කමිටුව පත් කරන්න කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබා දුන්නේ. ඒ අනුව ඔවුන් ඉදිරියේදී කටයුතු කරලා ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් අරගනි. මෑතකදී වැටුප් හා දීමනා වැඩි කරන්න කියලා ඉල්ලීම ඉදිරිපත් කරපු දුම්රිය සේවය වගේම සෞඛ්‍ය, උසස් අධ්‍යාපන, අධ්‍යාපන, තැපැල් සේවය යන ක්ෂේත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක වැටුප් චක්‍රලේඛයේ මගින් වැටුප් විෂමතාවක් සිදු වෙලා තියෙනවා නම් ඒ අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම එක කාර්යයක්. දීප ව්‍යාප්ත සේවාවන්ට අදාළ වැටුප් ගැටලු වගේම වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගිලා තියෙනවා කියලා හඳුනගෙන තියෙන වැටුප් විෂමතා අවම කරන්න නිර්දේශ ඉදිරිපත් කිරීමට ඔවුන්ට පැවරලා තියෙන එක කාර්යයක්. සමාන වගකීම් දරන්න ඒ වගේම සමාන සුදුසුකම් සහිත වෘත්තිකයින් රාජ්‍ය සහර්ධ රාජ්‍යංශයේදී ලබා ගන්නා වැටුප් වේතන සහ දීමනා අතර විෂමතා අවම කිරීම පිණිස මඟ පෙන්වන වැටුප් හා වේතන ව්‍යූහයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමත් ඔවුන්ට පැවරලා තියෙන කාර්යයක් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ගේ කමිටු නිර්දේශ විදිහට ඉදිරිපත් කරાવી කොමුණත් දුම්රිය වෘත්තීය සමිතියේ පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඔවුන් කලින් කරා වගේ නොදන්වා නෙමෙයි මෙවර කල් ඇතිව දන්වලා මේ 29 වෙනිදා, ඒ කියන්නේ අනිද්දා දවසේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා වෘත්තීය සමිති කිහිපයක් දුම්රිය සේවාවලින් ඉවත් වෙන්න තමයි තීරණය කරලා තින්නේ දැනට තිබෙන අදහස් අනුව.
මනෝජ් වගේම වත්මන් උසස් අධ්‍යාපන කටයුතු විෂය භාර අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය දැඩි විරෝධතාවයක් දියත් කරනවා අපි දැක්කා පසුගිය සතිය තුළදී. මේට හේතු වුණු කාරණාත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
කොළඹදී විරෝධතාවක් පාගමනක් කියන කාරණා දෙකක් කොළඹදී පැවැත්වුණා. 21 වෙනිදා පස්වරුවේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් මේ පාගමන ආරම්භ කළේ. ඔවුන්ගේ අරමුණ වෙලා තිබුණේ ලිප්ටන් වටරවුමට පැමිණීම. ඔවුන්ගේ කාරණා බවට සඳහන් වෙනවා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ගැටලු විසඳන්න කියලා බලකරන එක. ඒ විශ්වවිද්‍යාලයේ සිසුන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකින් තමයි මේ විරෝධතා පාගමනට එක් වෙලා හිටියේ. කොමනත් ඔවුන් ලිප්ටන් වටරවුම ආසන්නයට ආපු අවස්ථාවේ පොලිසිය මාර්ග බාධක යොදලා ඒවා බිඳිමින් ඉදිරියට ගමන් කරන්න උත්සාහ කරපු සිසුන්ට පළමුව කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. ඉන් අනතුරුව අපි දැක්කා මේ පොලිසිය එල්ල කරපු ජල හා කඳුළු ගෑස් ප්‍රහාර නිසා හිමිනමක් ඇතුළු 4 දෙනෙක් රෝහල් ගත කරලා තිබුණා. ඉතින් අර ඔබ කිව්වාගේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට යම් ආකාරයකින් ඔවුන්ගේ විරෝධය පළ කරන්න කාරණා කිහිපයක් තිබුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමී පක්ෂය විසින් මෙහෙයවනවා. ඔවුන්ගේ ත්‍රස්තවාද එහෙම නැත්නම් මොවුන් සිදු කරන මේ මර්ධනකාරී පිළිවෙතට එරෙහි වෙන්න ඕන කියලා ඔහු ඍජුව ප්‍රකාශ කළා මාධ්‍ය හමුවේ. ඍජුව ඇඟිල්ල දික් කළා. ඒක එක කාරණයක් බවට පත් වෙනවා. ඒත් එක්කම අග්නිදිග විශ්වවිද්‍යාලයේ මතුවෙලා තියෙන ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්න කියන යෝජනාවත් ඔවුන්ගේ ඉල්ලීම් අතරට තියෙනවා. හැමදාමත් වගේ මේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පාගමනින් එන අතරේ තමයි ඔවුන්ට මේ අවාසනාවන්ත විදිහට ප්‍රහාරයට ලක් වෙන්න සිදු වුණේ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයට. සංජය,
මනෝජ් අපි දැක්කා පසුගිය සති කීපය පුරාවටම මේ ලංකාවේ බන්ධනාගාරය තුළ යම්කිසි ආකාරයක නොසන්සුන් වාතාවරණයක් ඇති වී තිබෙන ආකාරය. මේ කාරණය යම්කිසි ආකාරයකින් වෙනස් මගකට යොමු වුණා. එක් රැඳවී එක් ජීවිතක්ෂයට පත් වුණු බවට මාධ්‍ය වාර්තා පළ වුණා. අපි දැනගන්නට කැමති මේට හේතු වී ඇති කාරණාත්.
මේ කාන්තා රැඳවුවා මියගියේ 24 වෙනිදා පස්වරුවේ. පහුගිය දවසේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවෙච්චි නොසන්සුන්තාව අවස්ථාවේ සිද්ධ වෙච්චි පහරදීමක් හේතුවෙන් මේ කාන්තාව මේ රැඳවුවා මිය ගියා කියලා තමයි සඳහන් කළේ. ඇගේ නම සඳහන් වෙලා තිබුණා ෂර්මිලා ලීනාරච්චි කියලා. කොහොමනත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහත්මයා කිව්වේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවීයෙක් මිය යාම සහ මීට පෙර මේ ඇතිවෙච්ච සිද්ධි අතර කිසියම් සම්බන්ධයක් නැහැ. මේ රැඳවුවා මත්කුඩු භාවිත කරන්න ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. අවස්ථා කිහිපයකදීම මත්කුඩු වැරදි වෙනුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කරපු තැනැත්තියක් මේ තැනැත්තිය මරණයට හේතුව හෘදයාබාධයක් කියලා සැක කරනවා කියලා සඳහන් කරලා තිබුණා. කොමුණත් වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය දවසේ ඇතිවෙච්ච නොසන්සුන්තාව අවස්ථාවේ නිලධාරීන් කරපු පහරදීමක් කියලා සැක කරනවා කියලා තමයි අනෙක් පාර්ශවෙන් දිගින් දිගටම කිව්වේ. කොහොමුණත් මේ පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා පොලිසියට යම් පැමිණිල්ලකුත් කරලා තියෙනවා. කොහොමුණත් මේ කාන්තාව මත්කුඩු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ කෙනෙක් විදිහට තමයි හැඳින්නුවේ. අර ඔබත් කිව්වා වගේ පසුගිය සති දෙක ඇතුලේ අවස්ථා දෙකකදී කාන්තා රැඳවුවන් බන්ධනාගාරයේ වහලේ මතර නැගලා උද්ඝෝෂණ කරා, ඔවුන්ට තියෙන නඩු කඩිනම් කරන්න, ඔවුන්ට යම් නීතිය සහනයක් ලබා දෙන්න, අවශ්‍ය අයට ඇප ලබා දෙන්න, මෙවැනි ඉල්ලීම් තමයි ඔවුන්ගේ ඉල්ලීම් අතර තිබුණේ. සියලු කාන්තා රැඳවුවන් මීට සහයෝගය ලබා දුන්නේ නැහැ. යම් පිරිසක් වහලේ මත නැගලා උද්ඝෝෂණ කරා. අමාත්‍යංශයේ පැත්තෙන් කිව්වේ වහලෙන් බැහැලා එනවා නම් ඔවුන් සමග සාකච්ඡා කරන්න සූදානම් කියලා. ඔවුන් වහලෙන් බැස්සට පස්සේ ඔවුන් සමග සාකච්ඡා පැවැත්තුවා. ඒ අනුව ඔවුන් එකඟ වෙච්ච කාරණාවක් තිබුණා. අනිත් දේ තමයි මේ වර්ජනයට එකතු නොවන කාන්තා රැඳවුවන්ට මොවුන් යම් ආකාරයකින් තර්ජනය කිරීමක් පිළිබඳව සඳහන් කළා. එහෙම නොපැමිණෙන අය සමග යම් ආකාරයෙන් රණ්ඩු සරුවල් කරන්න පැටලෙන්න ගිය ආකාරයක් පිළිබඳව කරුණු වාර්තා කරා. කොමුණත් මේ මත්කුඩු සම්බන්ධයෙන් වරදිකරුවන් වෙලා අත්අඩංගුවට ගත්තු අය තමයි මේ වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට නඩු පවරන්න නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්න කියන ඉල්ලීම කරලා ආහාර වර්ජනය කරලා වහලට නැග්ගේ. ඒ අතරේ අපිට වාර්තා වුණා බන්ධනාගාරයට පිටතින් මේ අය ඉන්න ස්ථානවලට බන්ධනාගාර තාප්පරයට එළියෙන් විවිධ පාර්සල් ලැබුණා. මේකට ඔවුන් මේ උද්ඝෝෂණ කරන්න විරෝධතාවය දෙන එක හේතුවක් තමයි පිටතින් අරගෙන එන ආහාර සීමා කරපු එක. සමන් එක පුද්ගලයෙකුට 4-5 දෙනෙකුට හරියන ප්‍රමාණයේ විශාල ආහාර පාර්සල් එනවා. මේ පාර්සල් ඇතුලේ මත්ද්‍රව්‍ය තියෙනවා. එහෙන් දේවත් වළක්වන්න පීවර ගැනීමක් කියලා සඳහන් කළා. ඒකටත් මේ රැඳවියන් විරෝධය පළ කළා. ඉතින් ඒ අනුව ඉහලින් තාප්පේට උඩින් පාර්සල් ඇතුළට ආවේ පාර්සල් වල මත්ද්‍රව්‍යයක් තිබුණා කියලා අපිට පහුගිය කාලේ දැනගන්න ලැබුණා. ඉතින් කොමුණත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ඒ සිද්ධි මේවයි අතර සම්බන්ධයක් නැහැ, හෘදයාබාධයක් නිසා මේ යන්නට ඇති කියලා සැක කරනවා කියලා තමයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සංජය.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. අපි එළබෙන සතියේදීත් හමු වෙමු ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු සමගින්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.
Enjoy more stories in your language by visiting sbs.com.au.